them, in a sense, dukkha arya anatthaya. Dukkha samudaya satya anatthaya. Dukkha nirodhaya satya anatthaya. Dukkha nirodhagami satvadaya satya anatthaya. Sabbe dhamma anatthaya. Sovan phale satan bhavya, satudagam phale satan bhavya, anagam phale satan bhavya, arihat phale satan labhya. Arihat phale satan labhya. Mima phala hata chaturar satya dharmyan bin behara veda. Kaputu palu hival adi. Satungi evin. Apinis hitin etsanta. සහතුන් හඳුනාගත නොහැකිය. පිරිසිදු ඇත්තන්ට සහතුන් හඳුනාගත හැකිය. සහතුන් හඳුනා ගන්න ආකාරය පැහැදිලි කරගෙන දර්ශිතයි. එර සත සංහාව සාතිපාසය ජරාවර්තන රෝගතුන විය පසු එම අටනු අක්ෂෝක නවානු අක්ෂයදී ඉරිතුනා කන්තර ඇති කර දෙන්න කියන්නේ ඉතින් අපහම කීපයක් මේ තියෙන්නේ අනත්ත ධර්ම සහ අත්ත අනත්ත තෝරා ගන්න ඕනේ. දුක්ඛාරිය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාරිය සත්‍ය, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ආරිය සත්‍ය. මේ කාරණා හතරක් තියෙනවා. දුක්ඛ නිරෝධාරිය සත්‍ය කියලා කිව්වහම දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ආරිය සත්‍ය කියලා. ඒවත් මේ අනත්ත කියන එකට වත් දාලා තියෙනවා. දැන් මේක තෝරා ගන්න ඕනේ වැදගත් දෙයක්. අනත්ත තෝරා ගන්න ක්‍රමයක් තියෙනවා. අත්හරින ක්‍රමයක් තියෙනවා. ආත්මාදී වශයෙන් ගන්න දෙයක් නැහැ කියන අර්ථයෙන් කියන එකක් අනත්ත කියනවා. අනත්ත කියන වචනයෙන් කියනවා අර්ථවත්ය හරවත්ය කියලා ගන්න දෙයක් නැහැ කියේ. මේ අර්ථ දෙකේම කියන එක තෝරා ගන්න. දුක්ඛාරි සත්‍ය සහ දුක්ඛ සම්භාරි සත්‍ය කොහොමද දුක්ඛයි? ඒකේ වැටෙන සතර අපා උප්පත්ති වෙනා අනන්ත සතර ගම්කා හේතු වෙනා මිසක් අනාතම වෙනවා. දුක්ඛ සහ දුක්ඛ සම්භාරි දෙකේ කියෝ. එතකොට දුක්ඛ නිරෝධයේ නිවන දුක්ඛ නිරෝධ මාර්ගය නිවන් මාර්ගය නිවන කියලා කියන උලක් මෙතන කාරණේ තෝරා ගන්න. නිවන මොකද්ද? නිවන් මඟ මොකද්ද? නිවන දෙ ආකාරය. සෝපදී හේතු සහ අනුපදී හේතු. එතන ප්‍රම දෙකක් තියෙනවා. යම් කිසි දෙයක් ලෝකයක් දෙ පැවැත්මේ ඉන්න දායකයි. භුක්ති විඳිනවා. ඒ භුක්තිය පැවැත්ම තුළ සිද්ධ වෙනවා. අන්නේ පැවැත්ම අත්තද අනත්තද කියන එක හොයලා බලන්න ඕනේ ඉතින්. අරිහත් ඵලයේපත් වෙච්ච උත්තම පුද්ගලත්වයක ඉන්නවා. අරිහත් ඵලයේපත් වුණාම මොකද සිද්ධ වෙන්නේ? රාගක් ක්ෂය වුණා, ද්වේෂක් ක්ෂය වුණා, මෝහක් ක්ෂය වුණා. ගත හිත රාගද ද්වේෂද මෝහද? ඔව් බලන්න මොකද කිව්වේ. රාග දේස මොහ කියන්නේ හිත තුළ හටගන්න අකුසල සායිතනික තුන. පළමුව දුක්ඛ නිරෝධය කරනවා කියන්නේ රාග වින්නයි, ද්වේෂ වින්නයි, මෝහ වින්නයි නිවාදාලා අරියත් වෙනවා. ඒ රාග දේස මොහ කියන්නේ නැහ, ලෝභ දේස මොහ කියන්නේ සායිතනික තුන. ඊට පස්සේ කවදාවත් ඒ විදිහ හටගන්නේ නැහැ. අන්නේ ඒකේ මහත්වයේ සිද්ධක භාවයක් තියෙනවා. ඒකද කිනි නිවිච්ච බව, රාගිනි නිවිච්ච බව දැනෙනවා. ද්වේෂගිනි, මෝහගිනි නිවිච්ච බව දැනෙනවා. ඒ ටික නැති වෙලා නැහැ. ඒ දැනෙන්නේ යම් පිටකට. දැනෙන දේ හැඳිනෙනවා. වේදනා සංඥා තියෙනවා. සංකාර වශයෙන් ඒ පස්සේ ගොඩනගාගෙන යන්නේ නැහැ. ඒ චන්දරාගය ඉවරයි. විඥානයේ තුලින් ඒවා දැනුම් දෙනවා දැනෙනවා.
ගෝචර වෙනවා. ඒ විඥානෙ රූපය ඇතුළත වෙන බව තියෙනවා. ඔන්න ඇති. හතර මහා භූතයන්ගෙන් හටගත්ත රූපයක් තියෙනවා. එයා තියෙන හරිය සංගතයි. තියෙන හරිය පරිග්‍රහම් කරනවා. ඒවා තේ ධර්මයි, වාය ධර්මයි, විරාග ධර්මයි, නිරෝධ ධර්මයි. ඒක දුකටයි. ඒ නිසා කවදා හරි ලෝකයේ පැවැත්මට යම්තාක් දී ඇති. මේ පැවැත්මට හිමි සියල්ල තමයි ලෝකයේ තිබෙන ධර්ම වලට අහුවේ. නිර්වාණ ධර්ම කියලා කිව්වේ. සාගත හේවුන, දේශාක් හේවුන, මෝහක් හේවුන ප්‍රඥාව යමකින් දරනවා. යම් ප්‍රඥාවක් තුමින් මේ මානසිකත්වයේ දරනවා. අන්නේ නිවිච්ච බව ධරණය කර කියනවා නිර්වාණ ධර්මය. නිර්වාණය එක. නිර්වාණ ධර්මය කියන්නේ තව එක. නිර්වාණයයි නිර්වාණ ධර්මයයි එකක් කියලා හිතාගන්න කිව්වා. නිවනත් අනාත්මයි කියවන කියන ගම්මයක් අපි කරගන්න. අවංකපාත ධාතු. ඉලම් මුත්තේ නාවන් කියලා නාම කරගෙන පෙන්නලා තියෙනවා. අසංකතාද ධාතු කියන එකයි අසංකතයයි දෙක. අසංකතය කියන්නේ හේතුවකින් සකස් වෙන්නේ නැති බව. හේතුවකින් සකස් වෙන සියල්ල සංකතයි. දැන් නිර්වාණ නිවන අසංකතාත ධාතු කියන්නේ නිවන අවබෝධ කරගත්ත හිත. කාගක්ෂේ, දේශක්ෂේ, රෝහක්ෂේ වෙච්ච ඉතුරු හිත. අසංකතාත ධාතුව කිව්වේ ඒකයි. ඊකෝ විද්වාන්ක බුදුරයන් වහන්සේලා යම් හිතකින් පනවන්නේ පනවනන් ඒවලු හිතක් නැත්නේ. වචනපත ඉක්මෙව්වා. කතා කරන්න වචන නැහැ. එහෙනම් මේ අසංකතාත ධාතු කියන එක වචනයක් නෙමෙයි. එහෙනම් ඊකෝ විද්වාන්ක බුදුරයන් වහන්සේලා රහතන් වහන්සේලා හඳුනන එකක් නෙමෙයි. සංකතාත දාපිය. සහගතේ කරන්නේ දේශක්ෂේ කරන්නේ මෝහක්ෂේ කරන්නේ පුරා ප්‍රඥාව. අන්නේ ප්‍රඥාව යම් ඥාන සම්පෙන්න හිඟක වැරිණා. අන්නේ කියන්නා වූ ඥාන සම්පෙන්න කිච්චයක් තමයි අරිහත් ඵලය කියන්නේ. අරිහත් ඵලයේ කිච්චය. කිත් අපූර්ණමයකට බෙදෙනකොට කිත් අටක් බෙදෙනවා ඔයෙ. මාර්ග කිච්චේ ඵල කිච්චේ වශයෙන් සෝවාන් සත්‍යාගාමි අනාගාමි අධ්‍යාත් තියෙන හතරෙන් 38ක් වෙලෙයි. එහෙනම් ඒවා චිත්ත වලට වැඩෙන්නේ. චිත්ත චෛතසික රූප සංකතයි. අගතේක අසංකත නෙමෙයි. ඕක තෝරා ගන්න බැරිවම අසංකතාවේ ධාම කියන්නේ නැහැ. ඒවා අපම වෙනවා නාම ධර්ම. වේදනා සංඥා සංකාර විඥාන අසංකතාවේ ධාතු ඉදාමින්නේ නාවන් කියලා මෙන්න දැන් කියනවා. අසංකතාත ධාතු කියන එක අසංකතේද පටලවා ගන්න. සකස් නෞරු වෙන හිලක් නැහැ. යපදුත් නැහැ. අතර මහා භූතේ යම් දැනක නැහැ. නාම රූපේ යම් දැනක නැහැ. අන්න එහෙමපත් දෙක කියන්න හඟවන්න වචන නැහැ. අසංකතේ කියන්නේ සකස් නොවුණු බව. ওই සකස් නොවන බව අත්දකින්න පුළුවන් හරියක් තියෙනවා. අරිහතුන් වහන්සේට ජීවත් වෙලා ඉන්නකම්. මොනවද මගේ හිත තුළ පෙරමෙන් රාගය සකස් වෙන්නේ නැහැ, ද්වේෂය සකස් වෙන්නේ නැහැ, මෝහය සකස් වෙන්නේ නැහැ. අන්න උන්වහන්සේ සකස් නොවන හැටි. උන්වහන්සේ දැකපු නිවන. සකස් නොවිච්ච දෙයක් නැත්නම් උත්පත්තියක් නැහැ. එහෙනම් උන්වහන්සේට රාගයේ විපරිණාමයක් දකින්න උන්වහන්සේ තුලින් බැහැ. ද්වේෂයේ මෝහයේ විපරිණාමයක් හෝ සකස් වීමක්, වැසීමක් දකින්න බැහැ කියලා ඉවරයි. රාගයේ විපරිණාම නැත්නම් රාගයන්ගේ විපරිණාමයක් උන්වහන්සේ තුලින් දකින්න බැහැ. ද්වේෂයේ උපානි නැත්නම් ද්වේෂයේ විපරිණාමයක් දැනගින්නක් දකින්න බැහැ. මෝහයේ උපානි නැත්නම් මෝහයේ විපරිණාමයක් දකින්න බැහැ. වෙනසීමක් දකින්න බැහැ. අන්නේ විතර කියනවා අසංකතාච ධාතු. අසංකතාච ධාතු කියන්නේ අන්නේ විතරයි. ආගක් හේවිච්ච, ද්වේෂක් හේවිච්ච, මෝහක් හේවිච්ච. ඒක වැටෙන්නා වූ සුද්ධ චිත්ත ස්වභාවයක් තියෙන අන්නේක තමයි කියන්නේ අසංකතාච ධාතු කියන්නේ. අසංකතේ වෙනයි අසංකතාවේ ධාතු වෙනවා. සබ්බේ ධම්මා කියනකොට හටගත්තිය ඔක්කොම වැඩිනවා සකස් වෙච්ච. අද කාල දිවලාසේ ශරීරයේ වල රූප සත්ත්ව ගන්ධරස ස්පර්ශ ධර්ම කියන මේ ඔක්කොම සකස් වෙච්ච. සංකත. සංකත සියල්ලම අරත්තයි. ඒ වතුල හරයක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ රහත් වෙන එක ජීවත් වෙලා ඉන්නකොට වෙනවා කියලා කියනවා. රහතන් වහන්සේගේ ජීවිතයේ අවසානයේ නම් ඉතුරු දුර්ගොල කියලා පෙන්නනවා. පංචස්කන්ධ දුක්ඛේ තියෙනවා. උපාදානස්කන්ධ දුක්ඛයයි නැති කරන්නේ. එහෙනම් එතන සැපයි කියලා ගන්න එකක් ඉතුරු හරිය නෑ. නෑ මාර්ගය වඩන්නේ. ඵලයේ වශයෙන් ගන්න චිත්තය. ඔක්කොම චිත්ත ඡයිසික රූප කියන කොටසයි. නිබ්බාන කියන කොට සකස් වෙලා නැත්නම් ඔය කියන ලෝකේ සකස් වෙලා ඇති වෙන්නේ අත්ත අනාත්ත ඒ අනාත්ම වලින් මයින් එකක් නැහැ. අනාත්මයි කියලා ගන්න එකක් එතන නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් මේ බලහතර බැහැරෙනවා කියලා අහන්නේ. බලහිතන ස්වභාවය තමයි. ප්‍රඥාවට මේ ධර්ම හතරේම අවබෝධය. දුක දකින්න දුක සමුදය දකින්න ඥානෙ. දුක වෙනයි. දුක සත්‍ය වෙනයි. දුක්ඛ දුක්ඛ සත්‍ය වේද දුක්ඛ සත්‍ය දුක්ඛ දුක්ඛ වේද දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නොවේ දැන් මේ දුකයි දුක්ඛ සත්‍යයි කියන්නේ දෙක දුක කියන එක කර්කස විඳින්න අපහසු වේදනා සහගත දෙයක් දුක්ඛ සත්‍ය කියන්නේ ඒක දකින නුවණ දුක්ඛේ ඥාන දුකේ ඥානය කියන්නේ එක. දුකේ කියන්නේ එක. දුක හද ගැනීම ඒකේ තන සංඛාවේ බැඳිලා ඒකේ තන ඇරිලා ගැල්ලා බැඳිලා පටන් ගත්තාම ඒකෙන් ගොඩ නැගෙන එක. ඒක දුක් සමුදය. ඒ ගොඩ නැගෙන ක්‍රමසතාව දකින්නාව නුවණ කියන දුක් සමුදයේ ඥාන. දැන් දුක් සමුදයේ දුක් සමුදයේ දුක් සමුදයේ සත්‍යය නෙමෙයි. දුක් සමුදය සත්‍ය දුක් සමුදයේ නෙමෙයි. ඔබ තෝරා ගන්නෝ. ඉරමේ සෝවාන් ආදී මේ මාර්ගවල ලැබෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධයට ගෝචර වෙලා ඒ තුලින් ගොඩ නැගිච්ච එක තමයි බල සිත්තිය. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි බල සිත්තිය ගොඩ නැගෙන්නේ. බල සිත්තිය චිත්තවලට අයිති. හැබැයි ලෝකේ තියෙන පැනසුම් තැනක් නෙමෙයි. එදා වට මෙහෙම ඵලයක් තියනවා කියලා උද්දාමයක් රහතන් වහන්සේට නැහැ. රාත් වෙනකොට ඒ උද්දාමය ඉවර වෙනවා. මට මෙහෙම ඵලයක් තියනවා කියන මානයක් නැහැ. ඒවා ඔක්කොම ඉවරයි. ඵලයේ තියනවා නම් ඵලයේ බැඳීමක් නැහැ. ඒකයි තියෙන වෙනස. චතුරාර්ය සත්‍ය නැත්නම් ඒ අවබෝධය නැති වෙන සෝවාන් ඵල ඥානියක් නැහැ, සකුද්දාගාමි ඵල ඥානියක් නැහැ, අරියත් ඵල ඥානියක් වගේ එකක්වත් නැහැ. ඵලසිද්ධිය ලැබෙනවා නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව සම්බන්ධ වෙලාමයි නැගෙන්නේ. දුක සම්බන්ධ වෙලා නෙමෙයි දුක දකින්න ඥානෙ. දුකට හේතුව තෘෂ්ණා බව දකින්න නොවන. දුක්ඛ නිරෝධය දුක නිදහස් වීම නැති දකින්න නොවන. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය දකින්න ඥානෙ. ওই ඥාන හතරක සම්පින්දණය තමයි අරිහත් ඵලය හෝ ගොඩ නැගෙන්නේ බලිතා ගොඩ නැගෙන්නේ. ඒකයි දකින්න ඕනේ. එතන මේ අහන්නේ බලු අපට බලාලු නිවල්ලාදී සතුන් දිෙමින් අපිරිසිදු විද්‍යාවක් ගන්න. සතුන් හඳුනා ගත නොහැකි. මේක පෙන්නවා බුදුන් වහන්සේ අසත්පුරුෂයාට සත්පුරුෂයා සහ අසත්පුරුෂයා හඳුනා ගන්න පුළුවන්. ඊළඟ අසත්පුරුෂයාට සත්පුරුෂයා හෝ අසත්පුරුෂයා හඳුනා ගන්න බැහැ. සත්පුරුෂයාට සත්පුරුෂයා හෝ අසත්පුරුෂයා හඳුනා ගන්න පුළුවන්. ගාමිණි එකනම් කරන්න පුළුවන්. කවුද සත්පුරුෂයා? කවද අසත්පුරුෂයා? දැන් මෙන්න මේක විග්‍රහ කරගන්න ඕනේ සත්පුරුෂ අසත්පුරුෂ දෙක හොයාගන්න. ලෝක සම්මතියේ ඥානවන්තයා බෝධියා හොයන ක්‍රමයේ වෙනයි. ආර්ය විනයේ ඥානවන්තයා සහ බෝධියා හොයන ක්‍රමයේ තව එකයි. මේ දෙක දෙවිදිහ. මේ කාරණා දෙක තේරුම් අරගන්න ඕනේ. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි කියේ මෙන්න මේ අංග 8න් යුක්ත නම් ඔහු අසත් පුරුෂයා. මිත්‍යා ඥාන මිත්‍යා විමුක්තියෙන් දෙකත් මේකේ දෙකතුව පරම අසත් පුරුෂයා. ඔන්න අසත් පුරුෂයා වෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියනවා යනකොට සත්පුරුෂයා. සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙකම සිද්ධරන් පරම සත්පුරුෂයා. මෙන්න මේ සත්පුරුෂයා හෝ පරම සත්පුරුෂයා තමයි හොයාගන්න පුළුවන් සත්පුරුෂ අසත්පුරුෂ දෙක. මිත්‍යා දෘෂ්ටියේ නැගුණ අදමගේ අසත්පුරුෂයා. සත්පුරුෂ හොයන්නත් බැහැ අසත්පුරුෂයා හොයන්නත් බැහැ. එයා අසත්පුරුෂයා සත්පුරුෂ ගණයට දාලා ගයි. සත්පුරුෂයා අසත්පුරුෂ ගණයට දාලා ගයි. තෝරාගන්න බැරි නිසා. දැන් අපිට මෙතන මේ බලු කපුටි වාදී සත්පුරුෂයේ ස්වභාවය ඇති හිතක් කියලා කිව්ව බලියද මේක තේරෙන්නේ නැහැ. ඉතරයි හාට යන්න ඕනේ. ආර්යයන් තෝරා ගැනීම. එන ආර්යයේ කොනේ ආර්යයන් තෝරා ගන්නවත් අනාර්යයන් තෝරා ගන්නවා. අනාර්යයේ කුද්දන බුද්ධජනේ කුද්ද. ආර්ය අනාර්ය තෝරා ගැනීමේ හැකියාව නැහැ. සෝරජනයා මිත්‍යා දිට්ඨියෙන් ආරම්භ වෙලා මිත්‍යා සංකල්ප මිත්‍යා වාචා ආදී ඉන්න කෙනෙක්. ඒතරයි කියන වෙනස. කල්යාණ සුද්ධජන කියලා කොටසක් ඉන්නවා. අබුද්ධෝත්පාද කාලේ යන්නේ සත්පුරුෂයෝ ඉන්නවා. හැබැයි එයා උපදින්නේ ලෞකික වූ ආර්ය ශ්‍රායික මාර්ගයේ තුල. ඒතර සම්මාදිට්ඨි කියලා කිව්වේ දසවස්තුක මිත්‍යාදෘෂ්ටියෙන් වෙන්නීමේ සම්මාදිට්ඨිය. දසවස්තුක මිත්‍යාදෘෂ්ටියෙන් වෙන්නීම තමයි මේ සම්මාදිට්ඨිය. ආර්ය සම්මාදිට්ඨිය කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ඥානං අයං උච්චති වික්ඛවේ සම්මාදිට්ඨිය කියන්නේ තමයි ආර්ය සම්මාදිට්ඨිය. අන්න ආර්යයන් ලෝකේ පහළ වෙච්ච කාලෙක ආර්ය සත්පුරුෂයෝ ඉන්නවා එකලුණා කියලා. අන්න ඊයයි තමයි හරියටම පුළුවන්කම තියෙන සත්පුරුෂ අසත්පුරුෂ තෝරාගන්න. ලෞකිකත්වයේ තුල සත්පුරුෂ අසත්පුරුෂ තෝරාගන්න පුළුවන් මත්ත මේ කොටසක් ඉන්නවා. දසවස්තුක විද්‍යාදෘෂ්ටියේ මිහිත සම්මාදිටිය පටන් ගත්ත මාර්ගාංග අතර. ඒක ලෞකිකයි. කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. සුගතිගාමී මනස එතන තියෙනවා. ලෞකික ආර්ය ඥායක වාග්ය මිත්‍යා මාර්ගයේ වැටෙනොත් අසත්පුරුෂයා. එයාට මේක තෝරා ගන්න බැහැ. ඒකයි වෙනස. දැන් මේ නොයෙක් ආකාරයෙන් අතාන් වාග්යාවේ මේ රෝගේ නවානුවක් වැඩි 23 අන්තරාදී හටගත්ත දෙයක් ගැන පෙන්නනවා. ඔක්කාක කියලා රජ කෙනෙක් හිටව මුල් කාලේ. ඒ කියන්නේ සක්විති රජවරයෙක් හිටියම ගාගෙන මූලික කාලේ සිද්ධියක් ඔය පෙන්නනවා. බ්‍රහ්ම කල්පික මිනිසෙින්ද දස අකුසල් මානසිකත්වයක් දුෂ්‍ය වෙලා තිබුණේ නැහැ. එන ධර්මියම ලෝකේ ආරම්භනා කිව්වේ ඒකයි. ඊට පස්සේ රාග දේශ රාගයේ වැඩි වීම නිසා පංචකාමීයේ ගෝචර වීම නිසා දස අකුසලයට මුල් වෙච්චවා අග්ගඤ්ඤ සූත්‍රය ආදී සූත්‍රවල විග්‍රහ කරලා තියෙනවා. අන්නේ ඒ නිසා ඇතුළු දෝෂිතාවයෙන් පටන් ගත්ත වැඩ පිළිවෙලක් තමයි. ඒ රෝග හට ගැනීම ආරම්භ වුණේ. එතකන් තිබුණේ බඩිකින්න ආස්වාදී සබයිස මරණේ මේවා විතරයි රෝග වශයෙන් තිබුණේ කියලා පෙන්වනවා. තා විග්‍රහය කරන ඔක්කාක කියන රජ කෙනෙක්ගේ කාලෙදී ඇති වුණ සීමාව ඉක්ම යාමක් කියලා මේ දසහපිසලිය මුල් කරගෙන බමුණන්ට ඕනකම තිබුණ හරකගේ පස්කෝ රස මෙච්චර රසනාවගේ මස කොච්චර රසද කියලා අදහසක් ඇති වුණා. මෙන්න මේ අසාධාරණ විදිහට රස රෝගයක් ඇති කරගෙන ඒක විඳගන්න රජුරෝ හැවැත්තුවා. පජ්ජුරුවන්ගේ හිටුවා කස්කෝ රස දීපු මංගල ගවයා මරලා ඒකේ මහා යාගයක් කරන්නවා කියන්නේ දානියක් දෙන්නෝ කවුරුන්. එතකොට හතර මහා සිතක් සාන්තියක් උදා වෙනවා කියලා හැවටන මුසාවත් දේශනා කළා. මුසාවත් දේශනා කරන්නේ මුසාවත් ප්‍රකාශ කළා. පජ්ජුරුව ඒකට හැවටිලා ඒ වැඩේ කළා. ඊට පස්සේ මිනිස්සු හරක් මරලා මත් කන්න පටන් ගත්තා. මෙන්න මේ කාරණේ මුල් වෙගෙන 98ක් රෝග 99ක් ඇයි 23ක් අන්තර ඇතිවීමට ආරම්භ වුණා කියන කාරණේ. මොකද හේතුව දස අකුසලේ බලවත් වෙලා ලොකු අසාධාරණයක් එළුව දැම්පත. ඒ සීමාව ඉක්ම ගිහිලා ප්‍රතිඵල ඉක්මන් වෙන්න පටන් ගත්තා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මිනිස්සුන්ට විශාල රෝගාබාධයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි එතනින් පටන් ගත්ත ගමන ඊටත් වඩා මහා අසාධාරණ කරන්න පටන් ගත්ත කාලයකදී යමු වුණා දිගින් දිග. ඒක නිසා ඒ ඇතිවෙනා රෝග ලේසියෙන් අයින් කරන්න බැරි සත්‍යයක් උදා වුණා. සුව කරන්න අමාරු. අසාධාරණ යන්තා බලවත් දෘෂ්ටිතාවේ යන්තා බලවත් ඒ තරමට හැදින්නා මේ බාහිර ලෝකයෙන් හැදෙන ප්‍රතිචාර තමයි අටානුවක් රෝග නවානුවක් ඇයි 23ක් අන්තරාගින්. ඒව හට ගැනීම හේතුව ඒකයි. කර්ම ශක්තියක් නිකම්ම බල දෙන්නේ නැහැ. පවුකාලයක් ඕන. පවුකාලයක් ගොඩනගාගෙන ගොඩනගෙන පංචානන්තරී කර්ම කියන පහ. ඊට මෙහා තියෙන කර්ම ගොඩනගෙන පවුකාලයේ ඉඳලා ගොඩනගෙන්න ඕන. ඒ පවුකාලයේ සම්‍යක් ප්‍රයෝගයෙන් ගොඩනම් පුළුවන්. ප්‍රයෝගේ සම්පත්තිය මුල් කරගෙන. ඒ පවුකාලයේ ගොඩනගෙන්න කටයුතු කරගන්න. එහෙම කරගත්තොත් අර වෙයි අර කර්ම ශක්තිය එන්නේ තියෙන පවුකාලයේ නැති වෙනවා. ඒකෙන් ඒවා මිදෙන්න පුළුවන්. මිදෙනවා කියන්නේ ඒ කාලය තුල ඉන්නකම් ඒවා දුරස් වෙනවා නැති වෙනවා නෙමෙයි. නැවත වාරියක් ආය ජීවිත කාලයක් ගත වුණොත් පරිසරේ ගොඩනැගිලා අර ඈත් පිට ඇදලා එනවා. ආයි බල දෙනවා. කර්ම දහහලිය නතර කරන ක්‍රමයක් නෙමෙයි ඒක. අවුත් එක ප්‍රයෝග සම්පත් කියනෝ කරගන්න දෙයක්. ප්‍රයෝග විපත්තිය විනාශය ඊට පස්සේ. ඈත් වෙලා තියෙන පාප කර්ම ඇදලා එනවා. ප්‍රයෝග විපත්තිය. ප්‍රයෝග සම්පත් කියන්නේ ඒව ඈත් කරන ඒ ප්‍රයෝගයක් නිසා ප්‍රයෝගය කරපු වැඩක් නිසා කියන සදාතුනික මේ අත්‍ය ක්‍රමයක් නෙමෙයි. ධර්මාභෝධය ලබාගෙන ධර්මයේ තුන නැගින්නා වූ දයන සම්පා මුල් කරගෙන වැන්නේ මේ සීලක ඇති. ඒකයි විනාශ වෙන්නේ නැහැ. ඒ තුලින් ගොඩ නැගින්නා වූ සාන්තිය තුලින් යකිදී කර්ම වේගයක් විවාහයේ ඈත්තුනොත් ඒක ළමෙන්නේ නැවත හේතු නැතු යනවා. ඒකෙන් ඒ බලදීම ඈත් වෙලා යනවා.